సమంతా చక్కువాలేసు అత్రా గచ్చంతు దేవత సద్దమ్మం మునిరాజస్ సునంతు సగ్గముక్కదం దమ్మ శవన కాలు అయం బదంత దమ్మ శవన కాలు అయం బదంత ధమ్మ శవన కాలు అయం బదంత నమో తస్ భగవతో అర్హతో సమ్మా సంబుద్ధస్ నమో తస్ భగవతో అర్హతో సమ్మా సంబుద్ధస్ నమో తస్ భగవతో అర్హతో సమ్మా సంబుద్ధస్ ఏ అప్పగే శాస్త్రు సమ్మా సంబుద్ధురజానన్ వహన్సేట అపహమ దినాగేమ నమస్కారే వేవా సుపిన్వత్ని ఒక హెమ దినామ అదత్తితామ శ్రద్ధావిన్ బలాపొరత్వాన్ని ధర్మశ్రవణే కరాన్నటాయి అద దేశనావే దాయకత్వే బలంగొడ మద్దేగమ ప్రదేశే పదించి పియసేన పౌలి పిన్నుతున్ మాతర పదించి జయసూర్య పౌలి పిన్నుతున్ ఇకతు ఎలా మే దేశనావట దాయకత్వేకిన కటేతు కరను మే పిన్నుతున్ హెమ దినాటమ దేశనావ అవసానే అనుమోదనా కరాన్నట బలాపొరత్తు వినవా దెన్ ధర్మశ్రవణే కరాన్నట కాలే పిన్నత్ని అపగే బుదురజానన్ వహన్సే అపట అనుదెన వదాలి మూలిక వశయిన్ మీ అపే అతులాంతే తుల సమ్మాదిట్టియ కేనేక నేతి ఉనోత్ పిన్నత్ని కవదావత్ మీ బుద్ధ శాసని దేవుణువ కరాయన్న బే ధర్మ దెనుమ హదాగాన్న పుడువా దహం దెనుమ తిబ్బ కేల మీ బుద్ధ శాసని హిమ ప్రగమనయ బుద్ధ శాసని దేవుణువ కరాయన్న పుడువాంకమక్ నే తరు దెం భావనాకరణ కెనికున తిన్న పుడువాం సమ్మాదిట్టి నెత్తం ఎట సోతాపన్న పాలి పీటనో కేనిక యాతుల దకిన్న లెబిని నే హొదట బలన్న దెం ఒయ දැන් පහුගිය කාලේ අපි හරිම උද්දාමයට පත් වුණ අර ඇමරිකාවේ සාම පාද යාත්‍රාවක් ක්‍රියාත්මක වුණ ඇමරිකා හරි උනන්දු වුණා ඒකට. ඉතින් ඒක මූලික පියවරක් විදියට බොහොම හොඳ දෙයක්. ඒක නරක දෙයක් නෙමෙයි. නමුත් ඔය වගේ නෙමෙයි කොයි මට්ටමින් ඒගොල්ලෝ තුළ උද්‍යෝගයක් ඇති වුණත් සෝවාන් වීම කියන එක එයාලා ඉස්සරහ තියෙන විශාල අභියෝගයක්. ඇයි? ඒගොල්ලන්ට ධර්මයේ ගැන උමනාවක් නැහැ ඇත්තටම. ඒකින් ඔය ඒ සිද්ධීන් පවා පේන්නේ ඒගොල්ලෝ කොච්චර අතුලාන්තයේ නිවා ගැනීම පිණිස පිපාසයකින් පෙළනවද කියලා. එහෙනම් කොච්චර ඒක උනන්දුයිද කියලානේ පේන්නේ. ඒගොල්ලන්ගේ ආගමික සංස්ථා වලින් ආගමික මතවාද වලින් ඒගොල්ලන්ට උපකාරයක් නොලැබීම තමයි ඔවුන්ගේ ඒ ඉතාම උද්වේගකාරී භවයේ ප්‍රතිලාභ. හැබැයි ඔන්න ඔය අවස්ථාවේ පුළුවන් තරම් ධර්මයම මතු කළොත් විතරයි ඒගොල්ලන් මේ අවබෝධයේ පැත්තට හැරෙන්න පුළුවන්. නැත්තම් පොඩි ඒගොල්ලන් මේක වෙනස් අත්දැකීමක්. ඒ වෙනස් අත්දැකීමත් එක්ක ඔවුන් තුළ ඇති වෙච්ච උද්වේගකාරී භව එහෙම නැති වෙලා යනවා. ඉතින් ඒක සාමාන්‍ය දෙයක්. ඉතින් කාලෙන් කාලට ලංකාවෙත් එහෙම රැලී තියෙන්නේ. ඒවා එනවා, ටික දවසක් තියෙනවා, ඊට පස්සේ එහෙම නැති වෙලා යනවා. ඒක එක එක විදිහේ දේවල් ගැන එනවා. දැන් සමහර අවස්ථාවල එහෙම අපිට පේනෝනේ. නමුත් අපි යන්නේ ඒක පාවිච්චි කරලා අර මේ සම්මාදිට්ඨියට උදව් කළොත් විතරයි ධර්මය අල්ලගෙන ඉස්සරහට යන්නේ. මොකද සම්මාදිට්ඨිය නැත්තම් ධර්මය අස්ථාවරයි. ධර්ම මාර්ගය තුළ එයා අස්ථාවරයි. එයාට ධර්ම මාර්ගය තුළ ස්ථාවර වෙන්න පුළුවන් කමක් නැහැ. තොර ධර්ම මාර්ගයේ තුල ස්ථාවරත්වයේ තියෙන සම්මාදිට්ඨියට එයා කොයිතරම් උදව්වක් ගන්නවද කියන එක අනුව සම්මාදිට්ඨියට උදව්වක් ගන්න එක අනුව තමයි ධර්මී ස්ථාවරත්වයේ තීරණී වෙන්නේ. එතන ඔය එක දෙයකින්වත් ලොකුවට සම්මාදිට්ඨියට උදව්ව නැහැ. අනිත් එක පන්තල් යන්නේ එක ඔය ටිකක් භාවනා කරන එකම සම්මාදිට්ඨියට රුකුල නෙමෙයි. සම්මාදිට්ඨිය කියන්නේ වෙනම පරිච්ඡේදයක්. ඒක නැත්තම් අර ඒ භාවනාවල අරමේ වගේ ප්‍රතිඵල නැ නෙමෙයි. ඒවායේ ප්‍රතිඵල තියෙනවා. හැබැයි තියෙන ප්‍රශ්නේ තමයි අර සම්මාදිට්ඨියට උපකාරය ලැබු නැත්තම් යාගේ ධර්මයේ ස්ථාවර වෙන්නේ නැහැ. අනිත් එකේ කොච්චර භාවනා කළත් අර සෝතාපන්න තත්වයට ශ්‍රාවකයා එසවෙන්න පුළුවන්කමක් නැහැ. මොකද අපි මේ කාලේ කොහොම හරි උත්සාහ කරන්න ඕන යටත් පිරිසෙන් සෝතාපන්නවත් වෙන්න. සෝවාන්වත් වෙන්න තමයි උත්සාහ කරන්න ඕන. මොකද මේ ජීවිතේ අපි මෙහෙම ගියාට, අපි මෙහෙම ජීවිතේ ඇවිද්දාට මේ ජීවිතේ එහෙම අපිට අපි හිතන විදිහේ රසයක් අපිට උරගාන්න බැරි වෙලා තියෙනවා. අපි බලාපොරොත්තු වුණු විදිහට අපිට ලෝකේ උරගාන්න බැරි වෙලා තියෙනවා. ඒක ප්‍රශ්නයක් ඇත්තටම. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ තුලින් අපි ගැඹුරින් අපේ ජීවිතය විමසා ගත්තොත් අපිට මේ දුකේ නිමාවක් පේන්න පටන් ගන්නවා. මොකද සෝවාන් වීමෙන්ම තමයි දුක නිමා කරන්න පුළුවන්. වෙන විදිහකට ඔගොල්ලෝ බණ අහලා එක එක දේවල් කරලා බුද්ධ ශාසනයේ නාමෙන් ඉතින් දන් දීලා කාටවත් එහෙම දුක ඉවර වෙන්නේ නැහැ. දුක ඉවර වෙන්නේ, දුක නිමා වෙන්නේ යටත් පිටසින් සෝතාපන්න මාර්ගයටවත් ආවොත් තමයි. ඇත්තටම සෝවාන් නොවිච්ච කෙනෙක් ගැන බුද්ධ ශාසනය දුක සීමා කරලා පණවන්නේවත් නැහැ. දුක සීමා, ඒ කියන්නේ මේ දුක අසීමිතයි. බුදුරජාණන් වහන්සේ සසර දුකට උපමාවක්වත් පාවිච්චි කරලා නැහැ. මේ සංසාරේ දුක කියන එකට බුදුරජාණන් වහන්සේ කවදාවත් උපමා පාවිච්චි කරලා නැහැ. මේ සංසාර දුක කියන එක භාග්‍යතුන් වහන්සේ උපමාවකින්වත් පෙන්වා දෙන්නේ නැහැ. ඒක පෙන්වන්න බෑ. දැන් බලන්න භාග්‍යතුන් වහන්සේම කියනවා මහණෙනි මේ සසර දුක උපමාවකින් කියන්න බෑ කියලා. එච්චර දුක. ඉතින් ඒ දුකත් එක්ක තමයි අපිට ඔය අපේ ජීවිතේ දැන් ඔය දුක නිසාමයි දැන් ඔයගොල්ලෝ දන්නේ නැති දෙයක් මම කියන්නම්. දැන් පෙර ජීවිතේ දේවල් අපිට ඇයි මතක නැත්තේ? දුක නිසා. මව් කුසේ ඒසා දුකක් විඳිනවා. ඒක අපිට දැන් ප්‍රකට නැති වුණාට ඒ විඳින දුකත් එක්ක තමයි අපිට පෙර ජීවිතේ අත්දැකීම් ගොඩාක් අමතක වෙන්නේ. විශේෂයෙන්ම උපදිද්දී ඇති වෙන දුක. ඒකනේ අඬාගෙන උපදින්නේ. ඒක විස්තර කරගන්න බැරි වුණාට, ඒක තේරුම් කරගන්න බැරි වුණාට ඉතින් මේ ඒක මහ පුදුම දෙයක්. එතකොට ඒ දුකට සීමාමායි දුක පිළිබඳ එහෙම පණවන්න අපිට පුළුවන්කමක් නැහැ. ඒ දුක අපිට විස්තර කරගන්නත් බෑ. දැන් පෙර ජීවිතේ අපේ අත්දැකීම් ඇයි අපිට මතක නැත්තේ? ආය අපි උපදිනවා නම් මේ ජීවිතේ අත්දැකීම් ඇයි අපිට මතක නැත්තේ? ඒ මතක නැති වෙන්න බලපාන හේතු ගොඩක් තියෙනවා. ඒකට අතන වෙනම දේශනාවකුත් කරන එකයි වටින්නේ. ඒකට කෙනෙක් අහන්න පුළුවන් සංසාරේක ඉපදි මැරි යනවා නම් චුති සිතත් එක්ක ඊළඟට ප්‍රතිසන්දි සිත ඉදිරිපත් වෙනවා නම් එහෙම ඉදිරිපත් වෙනකොට ඇයි පෙර ජීවිතේ අත්දැකීම් මතක නැත්තේ? එහෙම මතක නැති වෙන්න බලපාන හේතුව මොකද්ද? කෙනෙක් අහන්න පුළුවන්. සමහ ඒකට එකක් තමයි දැන් මේ ඉපදිච්ච ගමන්ම කය දුර්වලයි. එතකොට මේ කයේ ක්‍රියාකාරීත්වය පවා අපට බලපානවා මතකාවර්ජනයට. ඒ කයේ ක්‍රියාකාරීත්වය බලපානවනේ හරියට. දැන් මේ කය දුර්වල වුණොත් කයේ ක්‍රියාකාරීත්වය නිතරම අපට බලපානවනේ හැම වෙලාවෙම. ඒක නෝවලට නිදාගෙන ඉන්න වෙලාවට මතක් කරන්න බෑනේ. එතකොට ගතනේ නින්දට වැටිලා තියෙන්නේ. සිත නින්දට වැටිලා නෙමෙයිනේ. ගත නින්දට වැටුණාට පස්සේ ඔයාලට මතකාවර්ජනයක් නැහනේ. මතක් කරලා බලන්න බෑනේ. ඒ මොහොතේ අත්දැකීම් පරාසයටවත් ඔය පින්නතුල්ලට එකතු වෙන්න බෑනේ. ඒ කියන්නේ දැන් කන තිබ්බා කියලා ඔයාලට ඒ වෙලාවේ ඇහෙන්නේ නැහනේ නිදාගෙන ඉන්න වෙලාවට. නාසයේ තිබ්බා කියලා ඒ වෙලාවේ ගඳ සුවඳ දැනෙන්නේ නැහනේ නින්දට වැටිච්ච මිනිහට. දිව තිබ්බා කියලා ඒ මොහොතේ රස වැටෙන්නේ නැහනේ. එතකොට අපිට තේරෙනවා මේ මොහොතේ අත්දැකීම් පරාසය උදෙසා ගතේ උපකාරාර්ථයත් බලපානවා. ඒ කියන්නේ පොඩි කාලේ අපේ ගත ගොඩාක් දුර්වලයි. ඒක අපේ මේ ඒකැන එක ඇත්තරම ඒ දුරුවල නිසානේ පොඩි ළමයි පවා මේ හරියට දඟලන්නේම බලන්නක පුංචි කාලේ හරියට දඟලනවා දුවනවා එහෙට දුවනවා මෙහෙට දුවනවා හරියට එහෙම ඒ ඒ මේ උපන් සත්වයාගේම පොදු තත්ත්වයක් විශේෂයෙන්ම කාම භූමිය බලු පැටව පව බලන්න ඒ වගේ බල්ලෙක් වුණත් හොඳට බලන්නකො ටිකක් පරිණත වුණාම ටික කාලයක් ගියාට පස්සේ එයා එහෙම දඟලන්නේ නැහැ එයාට තෙල්ලම් කරන්න ඕන කියලා ලොකු එහෙම එකක් නැහැ නේ. හරක් පැටියෙක් බලන්න පොඩි කාලේ. දඟලනවා දඟලනවා එහෙට දුවනවා මෙහෙට දුවනවා. වලිගේ උස්සගෙන හරියට දඟලනවානේ. හරක් පැටව. ලොකු වැඩිහිටි හරක් එහෙම දඟලන්නේ නැහැ නේ. නං අපිට තේරෙනවා මුල් කාලේ විශේෂයෙන් මේ කාම්බු විසේ කාම්බුමි කියන්නේ නිතිරිතන් ලෝකේ මනුස්ස ලෝකේ වගේ තැන්වල ගත බොහොම දුර්වලයි. ඒ දුර්වලකමත් මතකය දුර්වල වීම පිණිස බලපාන්න පුළුවන්. එහෙම නැහැ කියලා කෙනෙකුට කියන්න බෑ. ගත ස්වභාවයෙන්ම දුර්වල. අනිත් එක තමයි ප්‍රධාන වශයෙන්. ඒකට වෙනම දේශනාවක් කරන්න ඕන මේක මින් පොඩි කාරණයක් මම මේ කියන්නේ. අනිත් එක තමයි මේ විශාල දුකක් මවුකුසේ විඳිනවා. මවුකුසේ විශාල දුක මේ මොකද සවිඥානිකයිනි මවකුසේ එයාට දැනීම ඇති වෙනවනේ දැනීම ඇති වෙනවනේ එතකොට ඒ දැනීම ඇති වෙන නිසා ඒ දැන් ඒක නියා දඟලන්නේ ඒ නිසා එයා තුල පවතින සවිඥානිකත්වයේ පදනම් කරගෙනනේ මවකුසේ වැඩෙනකොට එයා දඟලන්නේ ඉතින් පින්වත්නි මේ මෞකුසේ වැඩෙනකොට නාම රූප ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වේ නැහැ කියලා අපිට කියන්න බෑ මෞකුස ඇතුලේ. එතකොට ඒ මෞකුස ඇතුලේ දැනෙන දුක මෞකුස ඇතුලේ දැනෙන දුක විසින් අර පෙර මතකය ගොඩාක් අමතක වෙලා යනවා. සසරයාට කෙලෙස් සහගත මතකය ගොඩාක් අමතක වෙනවා. හොඳට බලන්නකො අපිට වුණත් ලොකු දුකක් දැනුනොත් අපේ සම්පූර්ණයෙන් අවුල් වෙලා යනවනේ. අධික දුකක් අපට මෙහි දැනුනොත් සමහර වෙලාවට කල්පනා කරලා බලන්නකො. මේ මොකද අධික දුකක් අපට දැනෙනවා. ඊට පස්සේ අපි හිතන පතන දේවල් වැඩ කරන විදිහදී ලොකුම අවුල් වෙලා යනවා. සමහරට ඉතින් කාලයක් බෙහෙත් ගන්න මට්ටමට මේ ස්වභාවික හැසිරීම එයාගේ ස්වභාවික පරාස ඔක්කොම අවුල් වෙලා යනවා. සමහරට ඒ දුක අධිකව දැනුණාම එයාගේ ඉස්සරහට ඉන්නේ අම්මා වුණත් අඳුර ගන්න බෑ. තාත්තා වුණත් අඳුන ගන්න බෑ. දරුවෝ අඳුන ගන්න බෑ. අධික දුකත් එක්ක අපේ චර්යාත්මකව සහ අපේ මේ ඉන්න මට්ටමේ අපි පරිණත වෙලා පවා අපිට එක වෙන්න පුළුවන්. ඉතින් ගොඩාක් වෙලාවට මේ මෞකුස තුලදී විඳින දුක සහ ඉපදිනකොට දුකක් විඳිනවා. උපදිද්දි මහ අධික දුකක් විඳිනවා. ඉපදින මේක නම් මහ දුකක්මයි පින්වත්නි. ඒක මේ බුදුරජාණන් ඉතින් ඒක අහන්න බෑනේ කාගෙන් අහන්නද? පොඩි ළමයිගෙන් අහන්නද? ඔයාට ඉපදිනකොට කොහොමද වාගේ දුක කියලා අහන්න බෑනේ. අපිට ඒක ප්‍රකට නැහැ. ඒක අපිට පරිශනාගාරයක නලයකදී පරිශන කරන්න බෑ. ඒක විදියක් නැහැ. මේ මට්ටමින් අපිට තේරුම් ගන්න විතරයි තියෙන්නේ. මෞකුස තුලදීත් සාමාන්‍ය කෙනෙක් විශාල දුකක් විඳිනවා. මෞකුස ඇතුලේ විශාල දුකක්. ඉතින් ඒ නිසා ඒ මෞකුස ඇතුලේ විඳින දුක එකක් බිහි වෙන වෙලාවේ අධික දුකක් තියෙනවා. ඒ නිසා තමයි බිහි වෙනකොට අඬාගෙන කෑ ගහගෙන නිඋපදින කවුරුවත් hina වෙලා බොම ආස්වාදයෙන් උපදින්නේ නැහැ. එතකොට එයාට මහ විශාල ඒ දුක විසින් අර අතීතයේ අර සාංශාරික ගමනේ තිබුණු මතකය අමතක වෙන්න පුළුවන්. ඒක වෙන්න පුළුවන් දැන්. ඉතින් ඔන්න ඔය විදියට සාංශාරික මතකය අමතක වීම පිණිස එයාට බලපන් තව හේතු තියෙනවා. ඒකට අපි වෙනම දේශනාවක් කරන්න ඕනේ ඇත්තටම. මිනිස්සු හිතනවානේ සාංශාරිකව ඉපදි ඉපදි මැරි මැරි ආපු ගමනක් නම් ඇයි අපිට ඒව මතක නැත්තේ? අර ගතිය විතරක් අපට තියෙනවා. සංසාර පුරුදු කියලා જાතියක් අපට තියෙනවා. ඒ පුරුදු වුණාට අපිට පෙර ජීවිතෙම මතකයක් නැහැ. බයි ඔය දැන් ඔය අපේ භාවනා ක්‍රම තියෙනවා. ඒ භාවනා ක්‍රම වලින් විශේෂයෙන්ම ඔය රූපය ඇසුරු කරගෙන හිම කරන භාවනා තියෙනවා. එතකොට ඒ රූපය ඇසුරු කරගෙන භාවනා කරනකොට යාට ඒ භාවනාව මුල් කරගෙන යම්කිසි ආකාරයක ආවර්ජනය කරගන්න බැරි නෑ. පුළුවන්. ගාක් සමාධිය ප්‍රබල වෙන්න ඕනේකට. එයා බලන්නේ කොහොමද ඉස්සල්ලාම බලනවා ඔකට කරන භාවනා ක්‍රමයක් තියෙනවා. ඉස්සල්ලාම මේ රූපය අසුරු කරගෙන බලනවා. සම්පූර්ණයෙන් රූපය අරගෙන බලනවා. ඒතර රූපය එක රූපයක් විදියට ඉපදීමේ සිට මරණය දක්වා එකම රූපයක්. ඒක අවුරුදු 100කට අරගෙනයි බලන්නේ. අවුරුදු 100ක් පවතිනවා කියලා හිතලා එයා උපතේ සිට මරණය දක්වාම පවතින එකම එක රූපයක් තියෙනවා. ඒක අනිත්‍යයි. ඉතින් මේ බඳු රූපයක් දුකක්. මේ රූපේ මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මය නෙමෙයි කියලා බලනවා. ඊට පස්සේ ආ බලනවා මේ උපතේ සිට මේ දක්වා රූපය. අපි තුමු දැන් කෙනෙක් ඉන්නවා අවුරුදු 40යි කියලා, කො 50යි එහෙම කියමු. එතන උපතේ සිට 100 දක්වා තමයි ඉස්සල්ලාම බලන්නේ. තීනුවන දියුණු නැණි අපිට. එක රූපයක් කියලා එකක් නැණි. රූප කලාප වශයෙන් පවතින්නේ. එක රූපයක් නෙමෙයි. නමුත් අපේ ඉතින් තවම අපේ සමාධිය හැම දුර්වල නිසා. අපිට සමාධිය ටිකක් දුර්වල නිසා අපි උපකල්පනය කරනවා උපතේ සිට මරණය දක්වා රූපය. එතන මරණය කියන එක අපිට එහෙම නිශ්චිතව ලකුණු කරගන්න බැරි නිසා අපි කරන්නේ උපත සහ මරණය අවුරුදු 100ක කියලා කාල පරාසයකට අරගෙන උපකල්පිත ස්වභාවයෙන් උපකල්පනය කරලා තමන්ගේ රූපය අනිත්‍ය වශයෙන් අනාත්ම වශයෙන් විමසනවා. එතකොට මේ අවුරුදු 100ක් මේ පවතින එක ගැන නিত্য සංඥාවත් ආත්ම සංඥාවත් දුර වෙනවා. ඒකෙන් මේ හොවන් වෙන්න එහෙම බෑ. එහෙම මුකුත් කරගන්න විදිහක් නැහැ. හැබැයි යාට එහෙම පේන්න පටන් ගන්නවා. ඊට පස්සේ යා බලනවා එයාගේ ජීවිතේ සුවිශේෂ දෙයක්. ඒ තමයි එයාට එයාගේ රූපයේ මේ වෙනකොට පවතින මට්ටම. අවුරුදු 20 වෙන්න පුළුවන්, 25 වෙන්න පුළුවන්, 30 35 වෙන්න පුළුවන්, අවුරුදු 60 වෙන්න පුළුවන්. උපතේ ඉඳලා 60 වෙනකන් එක රූපයක් කියලා ගන්නවා. එක රූපයක් නෙමෙයි, රූපේ නිරතුරුව බිඳි බිඳි තමයි ඇවිල්ලා තියෙන්නේ. නමුත් අපි මේ සමාධි අපේ ආධ්‍යාත්මික අවකාශය ප්‍රබල කර ගැනීම පිණිස පාවිච්චි කරනවා එහෙම. උපතේ සිට මේ දක්වා රූපය. හැබැයි මේව භාවනා නොකරන කෙනෙක් හිතන්න පුළුවන් ඕවා හරියයිද නැද්ද දන්නේ නැහැ කියලා. ඉතින් හරිය පැවිද්ද පවා කියන්න පුළුවන් ඒකට. ස්වාමීන් වහන්සේලමක් පවා කියන්න පුළුවන්. ඉතින් යා ඒක කියන්න කලින් එයත් මේක කරලා බලන්න ඕන. මේක වැඩ කරනවද නැද්ද කියලා. ඉතින් මේ ආකෘතියටම වගේ තමයි රූප සප්තක විදර්ශනාව කියන විදර්ශනා ක්‍රම එහෙම තියෙන්නේ. ඊට පස්සේ උපතේ සිට මේ දක්වා රූපය එක රූපයක් විදියට අරගෙන එක රූපයක් කියලා ගන්න පුළුවන්. නමුත් ඒක බොහොම ප්‍රසස්ත යථාභූත ඥානයක්ම නෙමෙයි. එක රූපයක් විදිහට අවුරුදු 50යි කියලා හිතමු. උපතේ සිට 50 දක්වා මට තිබ්බ රූපේ අනිත්‍යයි කියලා බලමු. උපතේ සිට මේ දක්වා තියෙන එක රූපයක් කියලා අරගෙන ඒ එක රූපය අනිත්‍යයි කියලා බලනවා. එතකොට මේ දක්වා තිබුණු රූපය ගැන නিত্য සංඥාව දුරු වෙනවා. මේ දක්වා තිබුණු රූපය අනාත්මයි කියලා බලනවා. එතකොට දුක් එයා ආත්ම සංඥාවත් දුරු වෙනවා. ඊට පස්සේ ආ බලනවා මේ දක්වාම අවුරුදු 10න් 10ට බෙදලා බලනවා. මේකට සාමාන්‍යයෙන් විනාඩි 45ක් විතර ඕන මෙහෙම භාවනාවකට. එතකොට මේ දක්වාම තිබ්බ රූපේ බලනවා කොටස් විදිහට අවුරුදු 50යි නම් 5කට බෙදා ගන්නවා. ඔන්නයි බෙදලා භාවනා කරන්නේ. ඒක ඔයගොල්ලෝ ඇත් දැකලා ඇති පන්සල්වල එහෙම දශක 10කට බෙදලා තිනි භාවනාවට ඒ තියෙන්නේ. භාවනාවට තමයි නැත්නම් මොකටද දෙම් බෙදලා තියෙන්නේ. ඒ කාලේ මිනිසුන්ගේ ජීවිතේ භාවනාව තිබුණා. නුවර යුගයේ වුණා චිත්‍රවල තියෙනවා ඒක. පන්සල් වල ෆොටෝ ගහලා තියෙනවා. එතකොට ඒ වගේ තියෙනවා. කුඩා කාලේ බෙදලා තියෙනවා. ඊට පස්සේ ක්‍රීඩා දශකයේ කියලා 10ක් තියෙනවා. වර්ණ දශකයේ කියලා 20-30 කාලේ තියෙනවා. බල දශකයේ කියලා 30-40 කාලේ තියෙනවා. ප්‍රඥා දශකයේ කියලා 40-50 කාලේ තියෙනවා. එහෙම එහෙම බෙදලා අන්තිමටම ඔය බොහොම මෝමූල දශකයේ ආදි දශක වලින් ඉවර වෙනවා. දැකලා ඇති නිකන් පොඩි ළමයිකින් පටන් අරන් මලමිනියක් දක්වාම 10කට බෙදලා. ඒ භාවනාවට ඒක කරන්නේ ඒක. ඒකයි භාවනා ක්‍රමයක් ඒක. දැන් අපි ඒ විදිහට අපි බලන්නේ නැහැ. මේ 10ටම බෙදලා බලනවා ඉස්සෙල්ලම. ඉස්සෙල්ලා බලලා 10ටම බෙදලා බලනවා. ඊට පස්සේ යා මේ දක්වා බලනවා. ඔය ටික කරනවා සති දෙකක් විතර. මොකද මේ වැඩත් එක්ක අපිට වට වෙලාවත් අමාරු වෙන්නේ හොයාගන්න. මේ විනාඩි 15ක් විතර යයි. ඉතින් හරිම රසවත් අය එතකොට ජීවිතේ කවදාවත් එපා වෙන්නේවත් කලකිරින්නවත් නැහැ. එක්තරා යථාභූත ඥානයක් අපි තුල උපදිනවා. එපා වෙන්නේ නැහැ කවදාවත්. ජීවිතේ මේ එපා වෙන එකක් නෙමෙයි. ජීවිතේ එහෙම එපා වෙනවා නම් ඒක යා හරියට භාවනා කරලා නැහැ ඇත්තට. දැන් තරුණ කෙනෙකුට පව භාවනා කරනකොට ජීවිතේ එපා වෙන්නේ නැහැ. ජීවිතේ යථාර්ථවාදී වෙන්නේ යාට එහාට හැම වෙලාවකම ජීවිතේ යථාර්ථවාදී. ඉතින් යථාර්ථවාදී වුණාම හරි පහසුයි ජීවිතේ. හරි ලේසි ජීවිතේ. යාට අහිමි වීම දරන්න පුළුවන්. අනිත්‍ය වෙලා යනකොට ආඩන්නේ. දුක තමන් කරා එනකොට පොළවේ හැප්පින්නේ. අනාත්ම ලෝකය විසරා යා අනවශ්‍ය විදියට මැදිහත් වෙන්නේ. එතකොට රාගයේ පදනම් කරගෙන යා පෙලින්නේ. එහෙම අපි අද හරියට පෙලෙනවනි පින්වත්නි. ඊට පස්සේ මේ ඇති වෙලා නැති වෙලා යනකොට එයා අඬන්නේ දොඩන්නේ වැළපෙන්නේ නැහැ. එයාගේ ජීවිතේ මේවා තියෙනවා. අඬන්නේ දොඩන්නේ වැළපෙන්නේ නැහැ. ඊයේ හිටපු කෙනා අද වෙනස් වෙනකොට ඇයි ඔයා වෙනස් වුනේ මං කොහොමද හිත හදාගන්නේ කියලා කියන්නේ. යා වෙනස් වීම ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්නවා. යා වෙනස් වීම ගැන බලාපොරොත්තු තියාගෙන. එයාට මේ පවතින එක ගැන තෘෂ්ණාව කඩාගෙන වැටෙනවා ටික ටික. මේ තණ්හාවනේ අපි වවුල් කරලා තියෙන්නේ. තණ්හාව කඩාගෙන වැටෙන්න පටන් ගන්නවා. එයාට මේ සංස්කාර රැස් වෙන එක ගැන පවා කලකිරීමක් තියෙනවා ජීවිතේ. ජීවිතය ගැන නෙමෙයි ජීවිතේ සංස්කාර රැස්වීම ගැනයි කලකිරීමක් තියෙන්නේ. ඉතින් ඒ වගේම ස්ථිරසාරව යා ඇසෙන් ගන්න ලෝකේ පිළිගන්නේ. කනින් අහන දේවල් ස්ථිරව පිළිගන්නේ. එයාට වර්ණනා කළත් එකයි බැන්නත් එකයි. එහෙම ස්ථිර වශයෙන් පිළිගන්නේ. එයා කොයිතරම් ලස්සන ලෝකයක් එක්ක එකතුනත් එයාගේ සිත තුළ නිත්‍ය නිමිත්ත කියන එක හිටින්නේ නැහැ. නිමිති හිටිනවනේ අපේ හිතේ. ඒ නිමිති හිටින නිසා තමයි අපට ආය ආය ඒවා කල්පනා කරලා බලන්න පුළුවන්. නිමිත්ත ඇතුලේ තියෙනවා. අපි දැක්ක දේවල් වල නිමිත්ත ඇතුලේ තියෙන නිසා අපිට මොකද වෙලා තියෙන්නේ? ආය ආයෙත් ඒක කල්පනා කරලා බලන්න පුළුවන්. ඒ අර කල්පනා කරලා බලන්න පුළුවන් වෙන්නේ නිත්‍ය නිමිත්ත හිටලා තියෙන. හැම වෙලාවකම නිමිති හිටින්නේ නැහැ. ඒකනේ අපි දකින්න ඔක්කොම අපිට මතක නැත්තේ. අපිට එහෙම හැම එකක් ගැනම එහෙම මතකයක් නැහැ අපිට. හැම දෙයක් ගැනම අපිට එහෙම මතක නැහැ. ඉතින් කල්පනා කරලා බලනකොට මේ හැම දෙයක් ගැනම අපි තුල එහෙම මතකයක් නැහැ. එතකොට නিত্য නිමිත්ත කියන එක අපේ හිත ඇතුලේ මේ හිටින්නේ ඇතැම් දේවල් සම්බන්ධ විතරයි. ඔක්කොම නිමිති හිටියොත් එම් මහ අවුලක්නේ. දැන් පාරේ එනකොට හැම ගහක්ම මතකන. හැම ගියපු වාහනයක්ම මතකන. ඒක තමයි නිමිති කියන්නේ. එහෙම මතක හිටින්නේ නැහැනේ අපි එනකොට කීයක් වාහන අපිව පහු කරනවද? ඒවා අපිට මතක නැහැ. කී දෙනෙක් පින්වත්නි අපට මුණ ගැහෙනවද? තුන අපිට සෑහෙන පිරිසක් අපේ ජීවිතය තුළ මුණ ගැහෙනු. එහෙම මුණ ගැහුණා කියලා අපිට මේ මුණ ගැහෙන හැමෝම මතක නැහනේ. සමහර අය මතක. එන්නේ නිමිති. එයාගේ ඇතුලේ අර නිමිත්තානුසාර විහිත පවතින එක ස්වභාවයෙන්ම අඩු නම් දුක අඩුයි. එතකොට එයා තුල නিত্য නිමිත්ත දුර්වල වෙලා යනවා. ඒ නිසා අර ස්වභාවයෙන් ගස් කොළන් දකිනවා වගේම යා මේ වෙලාවේ ලෝකය දකින්නේ. එතකොට දුක නැහැ. දැන් සත්‍ය අවබෝධයට පත් වෙනකොට නিত্য නිමිත්ත හිටින්නෙම නැහැ. ඒක නිකන්නේ දිත්තේ දිට්ට මත්තම් භවිස්සද කියලා දෘෂ්ටි මාත්‍රයේ පමණක් තියෙනවා. දිට්ටි මත්තම් දැකීම් මාත්‍රයක් පමණක් තියෙනවා. එතකොට මේ දැකීම් මාත්‍රයක් විතරක් තියෙනවා. පියරු ඒ දෘෂ්ටි මාත්‍රය ඇතුලේ පියරූපං තාතරූපං කියන එක නැහැ. ප්‍රියභාවයෙන් මధుරභාවයෙන් පේන එක පිළිගන්නකම ඉන්නේ නිකම්. බලේම එන්නේ නැහැ නිමි. බල කරලා අනේ මේක ගන්න හොඳ නැහැ කියලා එයා හිතලා නිමි. දෘෂ්ටි මාත්‍රයේ තියෙනවා පිය රූපං සාත රූපං ප්‍රිය භාවයෙන් මధుර භාවයෙන් එන එක නැහැ. ඒ ප්‍රිය භාවය සහ මధుර භාවය කියන එක අපි තුල ඉදිරිපත් වුණාම පිය රූපං සාත රූපං ඉත්තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජ. ඔන්න ඔතන තමයි තණ්හාව හැදෙන්නේ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ වදාළේ අනිමිත්ත අප්පණිහත ශුන්්‍යත වශයෙන් මහණෙනි ලෝකේ බලන්න කියලා. අප්පන් අනිමිත්ත. අනිමිත්ත කියන්නේ නිමිති නিত্য නිමිත්ත දුරු වෙන එක ආකාරයට අනිමිත්තානුසාරේව ඔය පින්නතුල්ලා දකිනේවා ඇහිනේවා දැනිනේවා විමසලා බලන්ට කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ. එතකොට ඒ විදිහට බලනකොට දැන් මේ නিত্য නිමිත්ත යාගේ ජීවිතය තුළ ගොඩාක් අඩු වෙනවා. ඉතින් ඒව අඩු වෙන්නේ නැතුව එයාලා කාගෙන් බණ ඇහුවත් හරියන්නේ නැහැ. ඔයාලගේ ජීවිතය ඇතුලේ මෙබඳු වෙනස්කම් නැත්නම් ඔයාලගේ ජීවිතය ඇතුලේ මෙන්න මේ ආකාරයෙන් වෙනස්කම් ඔයාලා අත්දකින් නැත්නම් උරගාන්නේ නැත්නම් විමසන්නේ නැත්නම් මේ විදිහට එයාට මේ ජීවිතය තුළ සත්‍යාවබෝධය කරා යන්න පුළුවන් කමක් නැහැ. මොන බණ ඇහුවත් එයාට පුළුවන් කමක් නැහැ. එතකොට ඔය ප්‍රිය රූපං සාත රූපං කියලා ප්‍රියභාවෙන් මధుරභාවෙන් ගන්න එකට ඒ ප්‍රියභාවෙන් මధుරභාවෙන් ගන්න අපි ලෝකේ පණිදියක් තියෙන නිසා ඒ පණිදිය කැඩෙන ආකාරයට බුදුරජාණන් සිවසන්න තම අප්පනිහිතානුපස්සී විහෙරණයක් වදාළේ. දැන් අපිට ලෝකෙම හිස් බවකින් නම් වැටෙන්නේ. ලෝකේ තියෙන වටින හිස් බවකින් වැටුණොත්, අර්ථ රහිත බවකින් වැටුණොත් ඒ ලෝකේ අපිට අතෑරිලා යනවනේ. හොඳට බලන්න. ඒක අපිට අතෑරිලා යනවා. දැන් අපිට හිස් බවකින් වැටෙහෙනේම අපි ගේ ඇතුලේවත් තියාගන්නේ නැහැ. අපි එළියට විසි කරලා දාන. ඒකට වටිනාකම් පේන මිනිහෙක් අරන් යනවා. එයා ඒක අරන් ගින් ගෙදර තියාගත්තら අපි ගේ ඇතුලෙන් අයින් කරලා දාන්නේ. අපිට ඒක ගැන හිස් බවකින් තේරෙනවා. ඒක ඕන නැතිකමකින් තේරෙනවා. අවශ්‍ය නැතිකමකින් තේරෙනවා. ඒතකොට අවශ්‍ය නැතිකමකින් අනවශ්‍යකමකින් හිස් බවකින් අපිට ලෝකෙ පේන්න පටන් ගත්තොත් ඒ වෙලාව ඉඳලා අපිට ලෝකෙ අතහැරෙන්න පටන් ගන්නවා. එතකොට අපිට හිස් බව ඒකට ඒ හිස් බවකින් ලෝකෙ දකින්න අපි පුරුදු. ඒකින් කියවෙන්නේ නැහැ ජීවිතේ එපා වෙනවා කියලා. හිස් බවකින් වැටුණාම අපිට වෙන දේ තමයි අපිට අර මානසිකව තිබ්බ වටිනාකම පේන්නේ නැතුව යනවා. නමුත් අපි මිනිස්සු නිසා සම්මුතියේ ඉන්නවා ඉතින් එච්චරයි. ඒයි මොකද අපි බොහොම දුර්වල මනසක් තියෙන අය නෙමෙයිනේ. එහෙම අපිට එහෙම දුර්වල මනසක් තියෙන අය නෙමෙයි. ඒ නිසා අපිට මේ ජීවිතේ ඔයාලා හිතේවි හිස් බවකින් වැටුණොත් ඔක්කොම අතහැරලා දාන්න හිතේ. බිරිඳට ස්වාමියා එපා වේ, ස්වාමියාට බිරිඳ එපා වේ, දෙමව්පියන්ට දරුවෝ එපා වේ, දරුවෝ එහෙම එපා වෙන්නේ නැහැ. සත්‍ය අවබෝධයට පත් වුණා. ඒ කියන්නේ සත්‍ය අවබෝධයේ සම්බන්ධ එක්ක මෙහෙම ඉතින් අරහත්ත්වයේ වගේ தත්ත්වයක දිනම් තවත් ගෘහස්ථ කාමභෝගී ජීවිතෙට ඉඩක් නැහැ. නමුත් පින්වත්නි මේ සාමාන්‍ය ජීවිතයේ ධර්මයෙන් බලනවා කියලා කියන එකෙන් අපට ජීවිතේ එපා වෙන්නේ නැහැ. එහෙම එපා වෙනවා නම් මේ අපේ බණහන විශාල පිරිසක් ඇවිල්ලා පැවිදි වෙන්න ඕනනේ. දැන් මට එපා වෙලා තින්නේ හාඳුරනි මම මේ මහන වෙන්න එන්න ඉන්නේ කියලා. එහෙම කියන්නේ අපිට ගොඩක් අය. හැයි මොකද හේතුව? පරමාර්ථයක් දන්නවා. යථාර්ථවාදී නුවණකුත් තියෙනවා යාට. හැබැයි ආ දන්නවා සම්මුතිය කියලා එකක් ඇතුලේ ආ ඉන්න බව, ඉන්න ඕන බව දන්නවා. එතකොට මේ සම්මතය සහ පරමාර්ථය වැටහෙන එක තමයි මේ මනුෂ්‍යත්වයේ විශේෂ දේ. එයා සම්මුතිය ගැන දන්නවා. සම්මුතිය ගැන දැනගත් දන්නවා, පරමාර්ථය ගැන දන්නවා. පරමාර්ථය ගැන දැනගත්තා කියලා විවහාරික සීමාවේ, භාවිත සීමාවේ ආ වෙනද වගේම ඉන්නවා. ඇයි මේ පරමාර්ථය දැනගත්තාම වටිනාකම යන්නේ නැත්තේ සිතින් විතරනේ? සිතින් වටිනාකම යන්නේ නැති මට්ටමට පරමාර්ථය පිළිබඳ යම් නුවණක් තිබ්බොත් අකාරුණිකකමක් එන්නේ නැහැ. අසත්පුරුෂකමක් එන්නේ නැහැ කවදාවත්. ඒ හරි කරුණාවන්තයි. ඒ කියන්නේ දැන් අපිට තියෙන ප්‍රශ්නේ තමයි අර අකාරුණිකකමක් අසත්පුරුෂකමක් ආවොත් තමයි අරබුදයක් එන්නේ. පරමාර්ථය දැක්කා කියලා එයා තුළ ඉහළ කරුණාවක් උපදිනවා හිතේ. පරමාර්ථය දකින්න දකින්න. ඒකනේ දැන් පරමාර්ථයේ ඉහලින්ම තමන් වහන්සේ තුල ප්‍රකට කරගත්ත අපගේ බුදුරජාණන් වහන්සේ තුල තිබ්බ කරුණාව සාමාන්‍ය මිනිහෙකුට තිබ්බද නැහනේ. ඒ නිසා අපි මේ කරුණාවට කියන්නේ මහා කරුණාව කියලා. සමහර මිනිස්සේ කොයාගෙන සැතපුම් ගණන් පයින් වඩිනවා. කොහොමද මේ කරුණාව? ලෝකයන් තැරලා දාන්න බැහැ එහෙනම්. ඒ නිසා මේ බුද්ධ ශාසනික අර්ථය ඇතුලේ බුදුරජාණන් වහන්සේගේ දේශිත භාවිතය ඇතුලේ යම් කෙනෙක් වාසය කරනවා නම් එයාට ලෝකය හිස් බවකින් වැටෙනවා ඇත්ත. නමුත් හිස් බවකින් වැටුණා කියලා එයා හිස් බවකින් වැටුණා කියලා එයා තුල අර සාමාන්‍ය ධර්මයක් නැති කෙනෙක්ගේ මතුවන අසත්පුරුෂකම ඉන්නේ නැහැ. බිරිඳට ස්වාමියා එපා වෙන්නේ නැහැ. ස්වාමියාට බිරිඳ එපා වෙන්නේ නැහැ. එයි එයාට තියෙනවා නුවණේ සම්මත ඥානයකුත් පරමත්ත ඥානයකුත්. සම්මුතියා ඥානං කියලා කියන්නේ ඒක ඥානයක්. ඒක ඥානයක් නිසා තමයි යා දන්නවා කොයි ප්‍රමාණයට අපි ඇසුරු කරන්න ඕන, ගනුදෙනු කරන්න ඕන කියලා යා දන්නවා. අනාගාමි වගේ තත්ත්වයකට ගියොත් නම් යා සමාන ගිහි ගෙදර ඉන්නේ නැහැ. අන්න මේ කාලේ කෙලෙස් ගොඩාක් බලවත් නිසා සකෘදාගාමි වුණත් එයාට ගිහි ජීවිතේ හරියයි කියලා අපි හිතන්නේ නැහැ මේ කාලේ. අපි මේ සෝවාන් මාර්ගයටවත් එන්න බැරුව ඉන්නේ. අපි ඒකට මහා බය වෙන්න ඕනේ. කියන්නේ ඒ කාලේ නම් අනාගාමි වෙච්ච අයත් ගිහි ගෙවල් වල ඉඳලා තිනවා. මේ කාලේ නම් අනාගාමි වුණත් ගිහි ගෙදර ඉන්න බෑ ඇත්තට. මොකද මේ අපි ඇසුරු කරන භාවිතය තුල කෙලෙසුන්ගේ උද්වේගකාරී බව වැඩි මේ කාලේ. ඒ කාලේ කෙලෙසුන්ගේ උද්වේගයක් තිබුණේ නැහැ ඒ තරම්. එනිසා අනාගාමි වෙච්ච උත්තමයෝ පවා සාමාන්‍ය ගිහි ජීවිතේ ගෙවාගෙන ඒගොල්ලෝ ධර්මාලෝංගි යුතුයකම් කරගෙන එහෙම ඉඳලා තියෙනවා. මේ කාලේ නම් එහෙම ඉන්න බෑ. හැබැයි සකෘදාගාමි වුණත් ගෙදර හරියන්නේ නැහැ මේ කාලේ. හැබැයි මේ කාලේ සෝවාන් වෙච්ච කෙනෙකුට කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් අපිට සෝවාන් වෙන්න බැරුවත් කොච්චර මහන්සි වෙනවද අපි? අපි මේ පොඩි දහම් දැනුමක් හදාගෙන බය වෙනවා. එපා වෙ දැන් සමහර නෝන්ලා හරි බයයි මහත්ය ධර්මී ඉන්නවට. එයා හිතනවා එපා වෙයි අපේ ජීවිත අවුල් වෙයි. සමහර මහත්තුරු බයයි නෝන ධර්මී ඉන්නවට. සමහර දෙමව්පියෝ බයයි දරුවෝ ධර්මී ඉන්නවට. එතනම අපේ දරුවන්ගේ ජීවිතේ අවුල් වෙයි. සමහර මේ දරුවෝ බයයි දෙමව්පියෝ ධර්මී ඉන්නවට. මේ ඔක්කොම බය ඇති වෙන්නේ අර අපේ කෙලෙස් සහගත, අවිද්‍යා සහගත, ආත්ම දෘෂ්ටිය පදනම් කරගෙන නිමිත්තානුසාරීව අපේ සිත පවතින එකයි අපි මේ විදියට අවුල් කරලා තියෙන්නේ. ඔයාලා එහෙම බය වෙන්න එපා. අනික දුක් මේ විදියට බලන එකෙන් වෙන යහපත තමයි දුක අඩු වෙනවා ජීවිතේ. අපි දුක වළඳන්න පුරුදු වෙලා ඉන්නේ. ඒ නිසානේ අපි ওই දේශනාවල නිතර කියන්නේ ඔයාලා යුතුයකම් ටික හොඳට දැක දැක ඒ යුතුයකම් ටික කුසල් කිය කිය හිත හිත කුසල් යුතුයකම් කරන්න කියලා. ඒ යුතුකන් ටික කුසලයක් විදියට හිතාගන්න. මම මේ යුතුයකම් ටික කරාම මේ අපේ ගෙදරයි පෙලෙන්නේ. එතකොට මේ පෙලෙන්නේ නැති එක දිහා බලාගෙන යුතුයකම් ටික කරන අනේ මට ඒක කොච්චර කුසලයක්ද කියලා හිතනවා. දැන් ඒ කියන්නේ සත්‍ය අවබෝධයට පත් වෙච්ච මහත්තෙක් එයා ඒ සත්‍ය අවබෝධය සම්බන්ධ මාර්ගයට පත් වෙච්ච කියන එක හරියන්නේ නැහැ. මාර්ගය තුළ මේ ධර්මයේ විමස විමසා යන මහත්තෙක් එයා එයාගේ නෝන වෙනුවෙන් ලස්සනම දේවල් ගෙනත් දෙන කෙනෙක්. හැයි එයාට පේනවා ඇය මේකෙන් සතුටු වෙනවා. එනිසා ඒ සතුටු වීම කියන්නේ එයා සතුටු වෙන විදිහට මම මේ දේ ගිහින් දුන්නාම ඒ සතුට ඇතුලේ මගේ කැපවීමක් නිතිය. මම මගේ කාලේ වෙනුවෙන් අත්හැරලා මගේ තිබ්බ මුදල් ඒ වෙනුවෙන් අත්හැරලා ඒ වෙනුවෙන් මට සැලසුම් කරලා, ඒ කියන්නේ මම ගිහින් ඒ වෙනුවෙන් එයා වෙනුවෙන් ඒක අරගෙන තමන් වෙනුවෙන් නෙමෙයි. ඒක ඇතුලේ තියෙන්නේ එයාගේ කාලය අතහැරිච්ච කමක්නේ. ධනය අතහැරිච්ච. අනේ අතහැරිනවා අතහැරිනවා කියන එක ඉස්සරහට ගන්නවා එයා. ඒක දිහා බලලා එයා හිතනවා මේ අතහැරීම කියන එක නිවනට උදව්වක්. තොර තමන්ගේ බිරිඳට ඉතා ඇය සතුටු වෙන ලස්සනම දෙයක් ගිහින් දෙන ස්වාමියෙක් තුල පවා තියෙන්නේ ධර්ම මාර්ගයෙන් බැහැර වෙච්ච දෙයක් නෙමෙයි. එයා ධර්ම මාර්ගයේ ඉන්නේ. ධර්ම මාර්ගයේ ඉන්න කෙනා නිකන් ටිකක් හොඳ හෝටලයකට ගිහින් පවුල ඈත් එක කෑම නොකන ඒ මට්ටම එකක්. ඒ මට්ටම නම් අවුල්. එයාගේ ධර්මයේ පොඩ්ඩක් ප්‍රශ්නකාරී. දැන් ධර්මයේ ඉන්න කෙනෙක්ගේ ධර්මයේ ඉන්නවද නැද්ද කියන එක තීරණය කරන්න බෑ. තමට මහත්ෙක් ඉන්න පුළුවන්. එයා වෙනසකටත් එක්ක යා නෝනයි දරුවෝ අරගෙන හොඳ ඔය කොයි හරි එළියට ගිහින් හෝටලයකට ගිහින් දවසක් දෙකක් ගත කරලා එනවා. එතකොට ඒ දවසක් දෙකක් ගත කරලා එන එක ඇතුලේ අපිට කියන්න පුළුවන්ද බලන්න යා ධර්මයේ වැඩුවට බොරු වැඩ ඔය කරන්නේ මොන මෝඩ වැඩ දෝවා ධර්මයක් වඩලා නැහෙනි බොරුවනේ කරලා තියෙන්නේ කියලා කියන්න බෑ ඒකට. ඒක ඇතුලේ හැබැයි ඒ මාත්‍යයට පුළුවා. මොකද මෙයා එයා සම්මුතිය ඇතුලේ දැනටත් බැඳිච්ච කෙනෙක්. දැනට බැඳිච්ච කෙනෙක්. ඒ බැඳිච්චකම ඇතුලේ අපිට බැඳීම නඩත්තු නොකර අපිට එකපාර අතහැරලා දාන්න බෑ. එතකොට මතුවෙන්නේ සමාජ කෝලහලයක්නේ. බුදුරජාණන්සේක ශ්‍රාවකයා කියන්නේ සමාජයේ කෝලහලයකට පත් කරන කෙනෙක් නෙමෙයි. අරුබුදයකට පත් කරන කෙනෙක් නෙමෙයි. බුදුරජාණන්සේක ශ්‍රාවකයා කියන්නේ. බුදුරජාණන්සේක ශ්‍රාවකයා කියන්නේ හිම අවුල් කරන කෙනෙක් නෙමෙයි. එයාගේ ගුණධර්ම නිසා වටේපිට යාය අවුල් වෙනවනම්. ඒ ඉන්න අයට උණීටි තැන් නැති වෙනවනම්. ඒ වගේ තැනක බුදුරජාණන්සේක ධර්මයේ නැහැ. එතකොට එයා ටිකක් හොඳට තරු පහේ හෝටලයකට ගිහින් ගෙදර අයත් එක්ක ගිහින් කෑම කාලා දවසක් දෙකක් ඉඳලා පූල් එකේ නාලා එනවා කියන්නේ ඒකෙන් ධර්මී නැහැ කියලා කාටවත් කියන්න බෑ. හැබැයි එයා එක විදියකින් අතෑරීමක් කරන බව එයා දකින්න ඕන. එහෙම ඒක ඇතුලේ දකින්න ඕන මම අද කාලය අතෑරියා. ධනිය අතෑරියා. ශ්‍රමය අතෑරියා. මේ පිරිසගේ සතුටේ. හැබැයි එයා එහෙම කියලා එයා ලාමක විදියට ඒකින් සතුටු වෙන්නේ ඒ වැඩේට එකතු වෙලා හිටිය කියලා අර වෙනද ඉපදිච්ච යාතුලාරලා නාමක ආස්වාදයකද ඒක උපදින්නේ. ඒ ආස්වාදේ උපදින්නේ නැහැ වෙනද වගේ උපදින්නේ නැහැ යාට. නමුත් එයා ඒ උපදින්නේ නැති මට්ටමේ යා ලෝකයක් එක්ක එකතු වෙලා ඉන්න එකම කැපකිරීමක් පින්නොත්. ඒ කැපවීම කියන්නේ යාතුල අතහැරීමක්. එක්තරා මැදහත්කමක් තියෙනවා. මැදහත්කම ඇතුලේ අභියෝග කරන්නේ නැහැ එළියට. ඕවා වැඩක් නැහැ කියලා තේරුම් කරන්නේ. මොකද හැමෝටම මේක තේරුම් කරන්න බැහැනේ. එතකොට දැන් එතකොට එහෙනම් මේ තේරුම් කරන්න බැරි එකක් ඇයි දැන් මේ අවුලට පැන. ඉතින් දැන් එයා බැඳිච්ච කෙනෙක්නේ. එයා බැඳුනේ සමහර ධර්මයේ නැති කාලේ. එයා බැඳෙනකොට ධර්මයක් තිබ්බේ නැහැ. ධර්මයක් තිබ්බනම් එයාට හිතෙන්න පුළුවන් අපරාධ ධර්මයක් තිබ්බනම් මම බැඳෙන්නේ නැහැ මම පැවිද්දට යනවා වගේ එකක් හිතෙන්න පුළුවන්. නමුත් මේ හිතුණක් කියලා ඒවා හිතුම් විතරයිනේ සිතුම් පැතුම් විතරයිනේ. මොකද එයා දැනටත් බැඳිලා ඉවරයිනේ. බැඳිලා ඉවර නිසා ඒ බැඳිච්ච එක ඇතුලේ යා යුතුකම් වගකීම් ටික කරලා මේට අයින් වෙනවා. ඒ යුතුකම් වගකීම් ටික යා කුසලයක් විදියට බලන්න පටන් ගන්න. බැඳිච්ච අයට කියන්න තියෙන්නේ ඒ බැඳිච්චකම නඩත්තු කරනකොට ඒ නඩත්තු ඇතුලේ අතහැරින එක දිහා බලන්න. ඒ අතහැරීමම කුසලයක් කියලා බලන්න. ඒ කුසලේ නිවන් පිණිසයි කියලා බලන්න. ඔය වචන තුන විතරයි ඕනේ. යුතුකම් වගකීම් ටිකත් එක්ක පොරකන හැප්පෙන අම්මලාට කියන්න තියෙන්නේ, දරුවන්ට කියන්න තියෙන්නේ, බිරින්දෑවරුන්ට කියන්න තියෙන්නේ, ස්වාමිවරුන්ට කියන්න තියෙන්නේ, සම්මුතිය කියන එක ඥානයක්. සම්මතය ඇතුලේ වාසය කරන එක ඥානයක්. ඒකනේ සම්මත ඥානේ පරමාර්ථ ඥානේ කියලා ඥාන දෙකක් තියෙන්නේ. අර අපි කලින් දේශනා කරපු දේශනාවක තියෙනවා ධම්මී ඥානං, අන්වී ඥානං, පරියේ ඥානං, සම්මුතියා ඥානං. ඥාන හතරක් උපදිනවලු සෝවාන් වෙනකොට. සෝවාන් වෙන ශ්‍රාවකයා තුළ හතර ආකාරයකින් ඥානයක් උපදිනවා. ධර්මී ඥානයක් තියෙනවලු. ඒ කියන්නේ අවිද්‍යාව ගැන, අවිසංස්කාර ගැන, ඒවා හැසිරෙන විදිය ගැන, ඊට පස්සේ විඥාණය ගැන, විඥානේ පිහිටන විදිය ගැන, නාම රූප ගැන, ඒ නාම රූප අඤ්ඤමඤ්ඤ වශයෙන් යැපෙන විදිය ගැන, ආයතන ගැන, ඒ ආයතන සාකස්සින විදිය ගැන, ඒ වගේ ස්පර්ශය ගැන, බාහිර ආයතන, අභ්‍යන්තර ආයතන, සිත තුන එකතු වෙන මට්ටම ගැන, ඒක ඇතුලේ සුඛ වේදනා, දුක් වේදනා ගැන, වේදනාව හැසිරෙන විදිය ගැන, වේදනාව හැසිරෙනකොට අවිද්‍යාව පදනම් කරගෙන මේන ගමන් මගේදී තණ්හාව මෝරන විදිය ගැන, තණ්හා කරන්න කරන්න යාගයේ සිත බැඳෙන විදිය ගැන, බැඳිච්ච තැන්වල භව කර්ම රැස් වෙන විදිය ගැන, භව කර්ම රැස් වුණාම ආය ආය ඉපදෙන්න වෙන එක ගැන, ඒ ඉපදෙන ඉපදෙන විදියට ජරා මරණ දුක තීරණය වෙන විදිය. එයා දන්නවා ඒක. ඒවා වෙන වෙනම දන්නා ධර්මීය අන්වේ ඥාන. එයාට නිකම්ම ඥානයක් නෙමෙයි. ආ ඒ අනුව ගලප ගලප බලන හැකියාවකුත් එයා තුල තියෙනවා. එහි හැකියාවක් තියෙනවා. බාහිර සවිඥානික ලෝකයට ඒක ගලප ගලප විමස විමසා බලන හැකියාවකුත් තියෙනවා. පරියේ ඥාන, සම්මුතියාන, ඔය ඔක්කොමත් එක්ක එයා සම්මත කතාව ගැනත් දන්නවා. සම්මුතය කියන්නේ සම්මතය ඇතුලේ අපිට වාසය කරන්නේ නැතුව මේ ධර්මයේ සම්මතයෙන් තොරව නම් මේ ධර්මයේ අපිට පාවිච්චි කරන්නේ. එහෙනම් මේ වගේ සමාජයකට මේ ධර්මයේ හරියන්නේ නැහැ. මේ එළියේ මේ බණ කියන එක කිසිම තේරුමක් නැහැ. මේ ධර්මයේ කියන්න ඕන ඔයාලට දිනු කරන්න පුළුවන් ප්‍රමාණයටයි. ඉතින් බුදුරජාණන් වහන්සේ කොච්චර අපි කෙරේ මහා කරුණාවකින්ද වැඩ කළේ කියනවා නම් මේක පාවිච්චි කරන්න පුළුවන් සීමාවටයි බුදුරජාණන් සුවදාලේ. ඒ අයට හරියන විදිහට තමයි බුදුරජාණන් වහන්සේ ධර්මය ස්මතු කරලා මතු කරලා පෙන්නලා දීලා තියෙන්නේ. මෙන්න මේ ඥාන සංපයුක්තව යම් කෙනෙක් එයාගේ ජීවිතය දකිනවා නම්, එයාගේ ගනුදෙනු ටික කරනවා නම්, අනි කරන මට්ටමට තමයි සම්මාදිට්ඨිය කියන්නේ. ඒක ඇතුලේ අනිත්‍ය වශයෙන්, අනාත්ම වශයෙන් දකිනකොට තමයි ඉහළ ආධ්‍යාත්මික අවකාශයට තල්ලු වෙවි යන්නේ. ධර්මීය ඥානේ, අන්වේ ඥානේ, පරියේ ඥානේ, සම්මුතියා ඥානේ කියන ඥානගත වීමම තමයි එක්තරා විදියකින් සම්මාදිට්ඨිය කියලා කියන්නේ. එතකොට මේ සම්මාදිට්ඨික ශ්‍රාවකයා තමන්ගේ ජීවිතය ඇසුරු කරන මට්ටමේ කතාව ඇතුලේ අනිත්‍යතාවය, අනාත්මය දකිමින් නිත්‍ය සංඥාව, ආත්ම සංඥාව දුරු වෙන ආකාරයට එයාව ප්‍රතිවේක්ෂණා කර කර බලනකින් තමයි සම්මා දිට්ඨිගත ශ්‍රාවකයා තෝතාපන්නකම දක්වා එසවෙන්නේ. ඔන්න ඔය දෙක තියාගෙන ඔෆිස් එක යන්න බැරිද? පුළුවන්. සාමාන්‍ය විදියට ජීවිතේ ගෙවන්න බැරිද? පුළුවන්. ඒක පුළුවන්. එනම් මේ සම්මුතිය වනාහි ඥානයක්. ඒතර සම්මුතිය ඥානයක් වෙන්නේ සම්මතයට අභියෝග නොවි ඉතා පරිස්සමෙන් ඉස්සරහට යනකම්. එකයි සම්මුතියේ ඥානයේ තියෙන හැකියාව. එතකොට යා වෙනදා සේම සම්මතයේ ඇතුලේ Tamange මැදිහත්වීම් කරනවා. නොකර ඉන්නවා නෙමෙයි. එතකොට මැදිහත්වීම් නොකර හිටියොත් gedara gini ගන්නවා. බිරිඳ gini ගන්නවා. ස්වාමියා gini ගන්නවා. එයා gini තියෙන කෙනෙක් නෙමෙයි. බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකයා කවදාවත් ලෝකේ gini තියන්නෙක් නෙමෙයි. එයා කරුණාව පදනම් කරගත්ත කෙනෙක්, මෛත්‍රිය පදනම් කරගත්ත කෙනෙක්, උපේක්ෂාව පදනම් කරගත්ත කෙනෙක්. ඒකෙන් ඒතොර කෙනෙක් කියන්න පුළුවන් එයාට හිටියට වඩා දැන් තියෙන යහපත මොකද්ද? යහපත තමයි දුක ගලන්නේ වෙනත වගේ. හිතන්නකෝ එයා යුතුකම් වගකීම් කරන තමන්ගේ පවුලම ගෙදර කඩාගෙන වැටලා මැරිලා කියලා. ඒත් දුක ගලන්නේ නැහැ. ඉතින් කොච්චර දෙයක්ද දුක ගලන්නේ නැත්තම්? තමන් තුළ දුක ගලන්නේ නැත්තම් ඒක මහ විශාල දෙයක්. එතකොට සම්මතය තුළ ඥාන සම්මුති ඥානය ඇතුළේ වාසය කරන කෙනා වෙනදා වගේම යුතුයකම් කරනවා. හැබැයි වෙනදා යුතුයකම් කරද්දී තිබුණේ සරාගී බවක්, ඇලිච්ච කමක්. ගෙදරට බිරිඳට ඇවිල්ලා, ස්වාමියාට ඇවිල්ලා, දරුවන්ට ඇවිල්ලා ඇලිච්ච එක ඇතුළේ. දැන් යා යුතුයකම් කරනවා, සිත ඇලින්නේ නැහැ ස්වභාවයෙන්, බලින් ඇලින්නේ නැහැ නෙමෙයි. අර සම්මත ඥානය තුළ වාසය කරන කෙනාගේ ලක්ෂණයක් ඒක. ඒ යුතුයකම් ටික එයා යුතුයකම් ටික කුසලය විසෙහි සංග්‍රහ කරනවා. ඒ සංග්‍රහ කරන්නේ, මේ යුතුයකම කියන්නේ අතහැරීමක් මට. යුතුයකම් කරන්න ගින් ඔයාලගේ නින්දනේ අතහැරින්නේ, ඔයාලගේ කාලේනේ අතහැරින්නේ, ශ්‍රමයනේ අතහැරින්නේ, ඔයාලා අමාරුවෙන් හොයාගත්ත ධනෙනේ අතහැරින්නේ යුතුයකම් කරන්න කියලා ගිහින්. කොහේවත් ඉඳලා ආපු කෙනෙක් වෙනුවෙන් අමාරුවෙන් ජීවිත කාලෙම හොයාගත්ත ටික වියදම් කරනවා. කොහේවත් ඉඳලා ආපු කෙනෙක් කියන්නේ දැන් අපේ කුසට එන, දැන් අම්මගේ කුසට කලින් සැලසුම් කරලා නෙමෙයිනේ දරුවා ඉන්නේ. අනික අම්මලාට එහෙම දැන් ඉන්න මිනිසුන්ට ළමයි ගැන බලාපොරොත්තුකුත් නැහෙනේ. එම් බලාපොරොත්තුවක් තියෙනවා නම් කුසට ආපු දරුවව අපි නැති කරගන්නේ නැහැ. අපිට බලාපොරොත්තුවක් නැහැ ඇත්තටම. අපිට තියෙන්නේ සරාගී බව. ඒක අනවශ්‍ය එකක් නෙමෙයි. ඒක සෙනෙහසක් බවට පස්සේ අර ළමයාව දකින්නකොට ඒක පරිවර්තනය වෙනවා. ඒ වෙනුවෙන් ඒ ආගන්තුකයා වෙනුවෙන් කොහේවත් ඉඳලා කැරකිලා ආපු ගයාගේ සංස්කාර අනුවනේ ඔය ඇවිල්ලා තියෙන්නේ. එයාගේ සංස්කාර අනුව ආපු කෙනා වෙනුවෙන් අම්මා කෙනෙක්ගේ කැපවීම. දැන් සාමාන්‍ය තරුණියක් එයා හරි කැමතිනේ යාගේ ඇඟ, සම හැම ස්ත්‍රියක් මෙහෙම යාගේ ඇඟ ගැන උනන්දු. ඒක බුද්ධ කාලේ ඉඳලා එහෙමයි, කිසි වරදක් නැහැ ඒක. සාමාන්‍ය කාන්තාවක් හරියට උනන්දුයි යාගේ අංගපසංග ගැන. ඒක කිසි වරදක් නැහැ. එතකොට එයා ඒ උනන්දු වෙලා යාගේ සවිඥානික කය ගැන උනන්දුකම ඒ උනන්දු අතාරිනවනේ අර ආගන්තුක කෙනෙක් වෙනුවෙන්. ඉතින් මේක එක්තරා විදිහක දානයක් නෙමෙයිද? එයා යාගේ කොණ්ඩෙ ගැන, හැම ගැන, ඇඟ ගැන හිත හිත ඉඳලා එයා දරුවගේ කොණ්ඩෙ ගැන හිතන්න ගන්නවා. එයා ගැන හිතන්න ගන්නවා. එතකොට එයාට එයාව ගැන හිතන එක අමතක. ඉතින් අතෑරීමක් නේක. එහෙනම් අම්මා කෙනෙකුට සම්මත ඥානයේ තියෙන තැනක අම්මට දරුවෙක් ලැබීම කියන්නේම දුකක් කියලා ලෝකේ කතා කළාට ඥානයේ තියෙන කෙනාට නිවන් මාර්ගයට අදාළ උපකාරයක්. ඒ නිසා මේ හැම තැනකදීම අන්ධකාරයේම අපි දකින්න හොඳ නැහැ. බුදුරජාණන් වහන්සේ බෝධිසත්වෙක් විදියට රාහුල කුමාරය ඉපදිච්ච ගමන් මේ රාහුලෙක් උපන්නා. රාහුලෝ ජාතෝ බන්ධනං ජාතං, මේ බැඳක් බැඳීමක් ඇති වෙනකල එදා මැසල සඳ පායලා තින වෙලාවම හිමිට මාලිගාවත් ඇරලා වැඩියා තමයි. ඒ අය උන්වහන්සේ ධර්මයක් දන්නේ නැහැ ඒ වෙනකොට. උන්වහන්සේ ධර්මී හොයාගෙන ගියේ. අපිට භාග්‍යවතුන් වහන්සේ අපේ ඇති ධර්මී හොයලා අපේ අතට දීලා තියෙන්නේ. ඒ ධර්මයේ ඔස්සේ බැලුවම හොඳටම ඇති. අපි දුර්ගේශ්වරී වගේ කඳුපන්තියක් ඇසුරු කරගෙන දුෂ්කර ක්‍රියා කරන්න යන්න ඕනේ නැහැ. අපට අපගේ බුදුරජාණන් වහන්සේ ඒ බඳු දුෂ්කර ජීවිතයක් ඇතුළේ පරමාර්ථ සත්‍යයක් හොයලා දීලායි දැන් තියෙන්නේ. ඒ දීපු ධර්මී විතරක් දිනු කළාම ඇති. ඒ නිසා අපට බුදුරජාණන් වහන්සේ වදාළා මේ සම්මත ඥානය තුළ වාසය කරමින් ඒක ඇතුළේම ඇතහැරෙන කාලය, ධනය, ශ්‍රමය, නින්ද ඒවා දිහා බල බලා අනේ මේ ඇතහැරින්නේ බාහිර දෙයක්, බාහිර කෙනෙක් වෙනුවෙන් නේද, මම වෙනුවෙන් නෙමෙයි, බාහිර ලෝකෙ වෙනුවෙන් ඇතහැරෙන එක නිවන් මඟට එක්තරා පාරමිතාවක් නේද. එතකොට එක වෙලා එකක් තමයි අර මගේ දරුවා කියන දෘෂ්ටිය දුර්වල වෙනවා, ආත්ම දෘෂ්ටි දුර්වල වෙනවා. එයාට කුසලයක් පේන්න පටන් ගන්නවා. දරුවා නින්ද වෙනුවෙන් පාන්දර 3ට විතර හැරලා ඉන්න තරුණ අම්මා කෙනෙකුට ඒ අලුයම් කාලය වනාහි එයා වඩන කුසලය විදියට පේනවා. අන්න එහෙම පේන මට්ටමට ඔයාලා හිටියොත් ඒකට සම්මුතිය ඥානෙ, සම්මත ඥානයක් එයාට තියෙනවා. ඒ ඥානය ඇතුළෙම වාසය කරමින් අපි ඒ සම්මත ඥානී ගැන සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨිය එක පැත්තක්. හැබැයි මේ ලැබීම් නොලැබීම් ඇතුලේ, හිමිවීම් අහිමිවීම් ඇතුලේ සියල්ල අනිත්‍ය වශයෙන් අනාත්ම වශයෙන් විමසා බලනක ඔයාලගේ වැඩ. ඒකෙන් තමයි ඉහළ මඟඵල කරා ඔයාලට යන්න පුළුවන්. එනම් මේ මාර්ගඵල කියන ඒවා සාමාන්‍ය ගෘහස්ත ජීවිතය ගෙවන කෙනෙකුට පුළුවන් අත්දකින්න. ඒකනේ බුදුරජාණන් ඒකට ප්‍රඥාව ඕනේ. දැන් මේ විදිහට විමසන්නේ ප්‍රඥාව තියෙනයි විතරයි. නැත්තම් తත්‍ර తත්‍රාభినන්දිනී ඇලෙනවා අපේ සිත. ඒතර පඤ්ඤාකෝ ආවුසෝ අභිඤ්ඤත්තා පරිඤ්ඤත්තා පාන විශේෂ ඥානයක් දැන් තියෙනවා. ලෝකෙට උදෙන්ම තුනට විතර නැගිටලා ළමය කෑ ගහනකොට අඬනකොට එයාට හැඳින්නේ නැහැ. අනේ බලන්න මට නින්දක්වත් නැහැ. මේ ළමයා අඬනවා කෙලවරක් නැහැ. මට එපා වෙලා තියෙන්නේ දැන් කියලා එයා කියන්නේ නැහැ. අභිඤ්ඤත්තා. එයාට විශේෂ නුවණක් තියෙනවා. එයාට ඒ ළමයා අඬන හැම වෙලාවකම නැලවෙනකොට එයාට පේනවා කුසලයක් ඒක ඇතුළේ. පරිඤ්ඤත්තා පූර්ණ අවබෝධයක් තියෙනවා. මොකද්ද? අනිත්‍යතාව. අනාත්මිකෝ ඒකේ දෙක තිය අභිඤ්ඤත්තා පරිඤ්ඤා. එතකොට පහානත්තා කෙලස් ටික කඩාගෙන වැටෙනවා. අන්න එතනින් මාර්ගඵල කරා යනවා. ඔය ටික විතරයි පින්වත් නිමේ ගෘහස්ත ජීවිතයේ ගෙවන කෙනෙකුට සත්‍ය අවබෝධය උදෙසා තියෙනවා. ඔය ටික පොඩි දේවල් මේවා. හැබැයි මේ ටික ඕගොල්ලන්ට මහා පුදුම ජවයක් දෙනවා නිවන් මඟ වඩා ගන්න. එබඳු නිවන් මඟ වඩාගෙන නැගී සිටින දක්ෂ ශ්‍රාවකත්වයක් පිණිස මේ දේශනා උපකාර වේවා කියලා අපි මේ දේශනාව නිමා කරනවා. හෝරාවක කාලයක් ධර්ම ශ්‍රවණමය කුසලය වෙනුවෙන් අද දායකත්වයේගෙන කටයුතු කරන්නේ බලංගොඩ මද්දේගම ප්‍රදේශයේ පදිංචි පියසේන පවුලේ පින්නතුන්, මාතර පදිංචි ජයසූරිය පවුලේ පින්නතුන් එකතු වෙලා මේ දේශනාවට දායකත්වයේගෙන කටයුතු කරනවා. මේ පින්නතුන්ට අපි ආශිර්වාද කරනවා. නිදුක් නිරෝගී සුව සැලසේවා, චිරජීවනයේ සැලසේවා, ජීවිතාවබෝධය ධර්මාවබෝධය පිණිස මේ කුසල් බලවත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මීට වසර 5කට පෙර එනම් 2021 පෙබරවාරි මාසේ 11 වන දින පරලෝසෙපත් වුණු පීඒ පියසේන පියතුමන්ටත්, ජයසූරිය සහ පියසේන පවුල්වල නමින් මිය පරලෝගිය සියලු ඥාතීන්ට මේ කුසල් අනුමෝදන් වේවා. සියලු ඥාතීන්ගේ භවයේ සුවපත් වේවා, ආයති භවයේ සුවපත් වේවා, සසර දුක් ගෙවා ලබන උතුම් නිවන් පිණිසම මේ කුසලානිසංස ධර්මයන් හේතුපකාර වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. මේ දීර්ඝ සංසාරයේ පුරාම පරලෝක ප්‍රාප්ත සාංසාරික උපකාර කළ මේ ජීවිතයේ වගේම පරලෝක වශයෙන් ඊට පෙර ජීවිතවලදී පවා මෙහි මනුෂ්‍ය ලෝකෙ ඉපදෙන්න අපිට උදව් කරපු අය ඉන්නවා. ඒ සියලු දෙනාගේම භවගාමී ජීවිත සුවපත් වේවා, ආයති භවයේ සුවපත් වේවා, සසර දුක් ගෙවා ලබන උතුම් නිවන් පිණිසම මේ කුසල් හේතුපකාර වේවා. සුජීවත්ව සිටින පියසේන පවුලේ පින්වත් මෑණියන්ටද, දායකත්වයේ දරු ජයසූරිය පවුලේ පින්වත් මෑණියන්ට සහ පියාණන්ටද, දූ දරුවන්ට, මුණුබුරු මිනිබිරියන්ට, ඥාති මිත්‍රාදීන්ට, කල්යාණ මිත්‍ර හැම දෙනාටම මේ කුසල් උපකාර වේවා. මේ කුසලානිසංස ධර්මයන් ජීවිතාවබෝධය ධර්මාවබෝධය පිණිස මේ කුසල් බලවත් වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. මේ ධර්ම දේශනාවට සම්බන්ධුණු අපටත් ඊතා මෛත්‍රියෙන් ආශිර්වාද කොට තිබෙනවා. අපගේ පින්වත් දෙමව්පියන්ටද මේ කුසල් උපකාර වේවා කියන අදිෂ්ඨානය ඇති කරගෙන තිබෙනවා. මේ ප්‍රඥානාලිකාවේ සියලු දේශකයන් වහන්සේලාටද මේ කුසලානිසංස ධර්මයන් නිවන් පිණිස වේවා කියලා අදිෂ්ඨාන කොට තිබෙනවා. ඉතින් මේ ධර්මශ්‍රවණීට රැස්තුණා වූ මේ පින්තුන් සියලු දෙනාටමත්, ලංකාවේ ලෝකෙ විවිධ තැන්වල ඉඳලා මේ දේශනාව ශ්‍රවණය කළා වූ සියලු දෙනාටත් මේ කුසල් නිවන් දොරටුවක් වේවා. සතරවරං රජ දරුවන් සක්දෙවිඳුන් ප්‍රදාන සියලු දිව්‍ය රාජ මණ්ඩලවලටත්, බ්‍රහ්ම රාජ මණ්ඩලවලටත්, අවීචේ පටන් බවාග්‍රේ දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දිනාටමත් මේ කුසල් නිවන් පිණිස වේවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.
රාගක්ඛයෝ නිබ්බානං